ප්‍රධාන වැඩකතු ආරම්භයේ න්‍යායපත්‍රයේ විෂයාංක 1 ශ්‍රීමත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය විශේෂ විධිනාන පනත් කෙටුම්පත අද දින විවාදිත කරන මෙම පනත් කෙටුම්පත 2018/06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018/06/19 දින අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේදී සාකකා බලා ඒකේ කාර්යසභාවේ වාතාව 2018/06/20 වෙනි දින නම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දැනුනු දිනට කැමැත්තෙමි. දෙවෙනි වර කියමු. ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මම ගරු සභාවට ඉදිරිපත් කර සිටිනවා. මෙවැනි පනත් කෙටුම්පතක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලපෑ පසුබිම පිළිබඳව මේ සභාවෙත් මේ රටෙත් බොහෝ සියලු දෙනාට පාහේ යම් අවබෝධයක් තියෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ආසියානු කලාපයේ රටවල් එක බලපුවාම ඉතා ඉහළ මට්ටමක ප්‍රමිතියක් පවතින අධ්‍යාපන ක්‍රමයක් පවතින්නේ. අපේ රටේ උසස් අධ්‍යාපනය මුල් කාලයේදී රජ විශ්වවිද්‍යාලවලින් පමණක් සිද්ධ වුණා. නමුත් පස්සේ කාලෙදී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල වලට මේ උපාධි ප්‍රදානය කිරීමේ බලය පැවරීමක් සිද්ධ වෙලා තිබෙනවා. ලෝකෙ බොහෝ රටවල්වල අධ්‍යාපනය ආණ්ඩුවක් විසින් තනියෙන් කරන්නේ නැහැ. පෞද්ගලික අංශය සහ රජය විසින් තරඟකාරී ලෙස බොහෝ අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල අධ්‍යාපන ක්‍රමය පවත්වගෙන යන්නේ. ඒ අනුව අපේ රටේ රජය විශ්වවිද්‍යාල 15ක් ක්‍රියාත්මක වෙන අතරතුරේ මේ වන විට උසස් අධ්‍යාපන ආයතන උපාධි ප්‍රදානය කළ හැකි ආයතන පෞද්ගලික අංශයේ 19ක් පිළි අරගෙන තිබෙනවා. එතකොට ඒ 19න් එක ආයතනයක් සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ මතුවුනේ. ඒක තමයි දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පීඨයේ සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ. අපේ රටේ අනෙකුත් උපාධි, කලා උපාධි, ඒ වගේම නීති උපාධි, ඉංජිනේරු උපාධි, තාක්ෂණික කටයුතු පිළිබඳ උපාධි මෙවැනි විශ්වවිද්‍යාල පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වුණත් ඒවා සම්බන්ධව මේ වගේ ගැටලුවක් මතුුනේ නැහැ. නමුත් වෛද්‍ය පීඨය සම්බන්ධව මේ ප්‍රශ්නේ අද මතුවලා තිබෙනවා. අපි දන්නවා මීට පෙරත් 1980 දශකයේ මුල භාගයේදී ඒවකට පැවති ආණ්ඩුව රාගම පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරලා කාලයක් ගත වුණාට පස්සේ ඊට එරෙහිව පැන නැගුණු උද්ඝෝෂණ සහ විරෝධතා හේතුවෙන් ඒවකට පැවති රජය ඒ පිළිබඳව කටයුතු කළා. ඒ රජයට පවරා ගැනීමක් සිද්ධ කරලා ඊට කාලයකට පස්සේ අවුරුදු 30කට විතර පස්සේ තමයි අද මේ ප්‍රශ්නය මතුනේ. 2012දී පමණ මේ සයිටම් දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනය හෙවත් රටේ ජනතාව සයිටම් වශයෙන් හඳුන්වනු ලබන මේ ආයතනයේ පීඨ කීපයක් තිබෙනවා. එහි එක පීඨයක් තමයි වෛද්‍ය පීඨය. 2012 ආරම්භ කරපු මේ වෛද්‍ය පීඨය පිළිබඳව රටේ විරෝධතාවයක් අපි දැක්කේ නැහැ. අවුරුදු 3කට වැඩි කාලයක් ඒ ක්‍රියාත්මක වෙමින් පැවතුණා. නමුත් අවුරුදු 3කට පසුව අපි දැක්කා මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව, විශේෂයෙන්ම ගුරුවරු, ශිෂ්‍ය ප්‍රජාව, ඒ වගේ තවත් සමහර ආයතන සහ පුරවැසියෝ යම් යම් විරෝධතාවයන් ඉදිරිපත් කරනු ලැබුවා. මේ හේතුව නිසා අපේ රටේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතු පහුගිය අවුරුදු 3ක වගේ කාලයක් තිස්සේ දැඩි ලෙස අඩපණ වීමට බලපෑවා මෙම කාරණය. විශේෂයෙන්ම වසරක වගේ කාලයක් දීර්ඝ ලෙස මේ ප්‍රශ්නය දිගින් දිගට පැවතීම නිසා විශ්වවිද්‍යාල බොහොම අකර්මණ්‍ය තත්ත්වයට පත් වුණා. වෛද්‍ය පීඨය වගේ ආයතන මං හිතන්නේ මාස 10කට වැඩි කාලයක් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබන්න තිබුණු කාලය ඔවුන් අයිමි කරගෙන තිබෙනවා. මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට පෙර ලෝකේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ ඒක අනුගමනය කිරීමක් සිද්ධ නොවුන නිසා තමයි මේ වගේ බරපතල ප්‍රශ්නයක් ඇති වුණේ. විශේෂයෙන්ම රජයේ මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පවතින ලෝකේ දියුණු රටවල් වල ඒ ආයතන අධීක්ෂණය කරන්න, ඒවායේ කටයුතු නිරීක්ෂණය කරන්න, විශේෂයෙන් මේවායේ ප්‍රමිතිය ආරක්ෂා කරගන්න යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. අපේ රටේ එවැනි යාන්ත්‍රණයක් නොමැති අවස්ථාවක අවිධිමත් ලෙස උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න දීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ උසස් අධ්‍යාපනයට සීමා වෙලා නැහැ. මේක රටේ සාමාන්‍ය අධ්‍යාපනයටත් මේ ප්‍රශ්නේ දැන් මතුවලා තිබෙනවා. අපේ රටේ රජයේ පාසල් පද්ධතිය තියෙනවා. රජයේ පාසල් පද්ධතියට අමතරව පුජ්‍යලිකංශයේ ක්‍රියාත්මක වන පාසල් තියෙනවා. මේ පාසල් සඳහා අවශ්‍ය කරන එකම දේ තමයි සමාගම් රෙජිස්ට්‍රාර් ළඟ එය සමාගමක් විදිහට ලියාපදිංචි කිරීම. දැන් උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධව ගත්තත් පවතින ප්‍රශ්නේ තමයි එය උපාධි ප්‍රදානය කිරීමට බලය ඇති ආයතනයක් විදිහට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිගැනීමක් කරනු ලැබුවොත් ඒ ආයතනයට උපාධිය ලබා දීම සඳහා බලයක් ලැබෙනවා. ඒ හැරෙන්න පෞද්ගලික පාසල් පද්ධතියවත් උසස් අධ්‍යාපන ලබා දෙන ආයතන පද්ධතියවත් පාලනය කරන්නට, නිරීක්ෂණය කරන්නට, අධීක්ෂණය කරන්නට අපේ රටේ නීති රාමුව තුළ ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. දැන් අපි මේ වන විට පනත් කෙටුම් පතක් බොහෝ දුරට අවසන් කරලා තිබෙනවා. මේ පිළිබඳව දීර්ඝකාලීන වැඩපිළිවෙලක් විදිහට උසස් අධ්‍යාපන ආයතනයක් පටන් ගන්නවා නම් ඒ පටන් ගන්න අවස්ථාවේ පටන් උපාධිය පිරිනැමීම දක්වා කාලය තුළ සියලු කාරණා අධීක්ෂණය කරන්න පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට තිබෙන ඔවුන්ට තිබෙන හැකියාව, තියෙන පුහුණුව, වෘත්තීයමය වශයෙන් තිබෙන නිපුණතාවය, ඒ වගේම යටිතල පහසුකම් සැපයීමට තිබෙන ආර්ථික ශක්තිය, ඒ විශ්වවිද්‍යාලවල ගුරුවරු විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන ගුරුවරුන්ගේ සුදුසුකම් පළපුරුද්ද, ඒ වගේම පාඨමාලාවේ තිබෙන ගුණාත්මක භාවය, අවසාන වශයෙන් උපාධිය ප්‍රදානය කරනකොට ඒ උපාධියේ තිබෙන ප්‍රමිතිය සහ පිළිගැනීම ආරක්ෂා වෙන ක්‍රමවේදයක් අපි ඇති කරන්න, යාන්ත්‍රණයක් ඇති කරන්න සකස් කරලා තියෙන පනත් කෙටුම්පත තමයි තත්ත්ව සහතික සහ ප්‍රතිතනය පිළිබඳව පනත් කෙටුම්පත කොලිටි ඇෂුවරන්ස් ඇන්ඩ් ඇක්‍රෙඩිටේෂන් කියලා. මං හිතන්නේ ඒ පනතාවට පස්සේ අනාගතයේදී මේ වගේ ගැටලුදායක තත්ත්වයන් නැතිවීම වළක්වා ගන්නට අපිට කටයුතු කරන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපි කනගාටු වෙනවා. මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග නොගොස් කෙටි කාලයක් තුළ අපිට විසඳ ගැනීමට හැකියාව තිබුණු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය දුරදිග යෑම තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ තිබුණු පසුබෑම, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශාල වශයෙන් මහපාරවල්වල උද්ඝෝෂණය කරමින් ඔවුන්ගේ කාලය මිඩංගු කිරීම, ඒ වගේම මේ මහපාරේ නිරන්තරයෙන් පැවති උද්ඝෝෂණ හේතුවෙන් රටේ ගමනාගමනයේට ජනතාවට වෙච්ච හිරිහැර කරදර දිහා බලපුවාම ඒ පිළිබඳව අපිටත් දැඩි කනගාටුවක් තියෙනවා. මේ වගේ විසඳාගත හැකි, සාකච්ඡා මගින් විසඳාගත හැකි ප්‍රශ්නයක් ඇයි මේ තරම් දුරදිග අරගෙන ගියේ කියලා. දැන් මේ පනත මගින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ පනතේ අරමුණු සහ මේ පනත මගින් මෙම ඉදිරිපත් කරපු අපේ විසඳුම ක්‍රියාත්මක වෙන ආකාරය. විශේෂයෙන්ම මම සඳහන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත අදාළ වෙන්නේ දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනය නැතහොත් සයිට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2009 සැප්තැම්බර් 15 දින පටන් 2017 මැයි මාසේ 15 දින දක්වා කාලය තුළ ඇතුළත් වෙච්ච වෛද්‍ය ශිෂ්‍යන්ට පමණයි. ඒ හැර වෙනත් කිසිදු ශිෂ්‍යෙකුට මේ පනතේ කිසිම බලපෑමක් හෝ මේ යටතේ වෙනත් අයිතියක් වරප්‍රසාදයක් ඉල්ලා සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ කාල සීමාව තුළ එම වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි මේ පනතින් යෝජනා කරන්නේ කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරගන්න. ඒ අන්තර්ග්‍රහණය කර ගැනීම සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක් වූ පමණින්ම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබෙන සුදුසුකම් පිළිබඳව අපි තහවුරුවක් ලබා ගත්තට පස්සේ තමයි මේ අන්තර්ග්‍රහණය සිද්ධ වෙන්නේ. ඒ අවශ්‍ය මූලික සුදුසුකම් කුමක්ද කියලා යන පිළිබඳව මේ පනත අපි අර්ථ නිරූපණය කරලා තියෙනවා. දේශීය වශයෙන් නම් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව තමයි වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න තිබෙන සුදුසුකම. මෙම අදාළ කාල සීමාව තුළ මේ පැවති මූලික සුදුසුකම විදියට මේ විෂයන් තුනට S සාමාර්ථයක් ලබා ගැනීම තමයි මූලික සුදුසුකම් විදියට අපි සලකලා තියෙන්නේ. ඒකම මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා තියෙනවා විදේශීය රටවල්වල උසස් පෙළ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඔවුන්ගේ සුදුසුකම විදියට සමහර උදවියට තියෙන්නේ රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ගණිතය. භෞතික විද්‍යාව විෂය වෙනුවට ලෝකේ දියුණු රටවල් පිළිඅරගෙන තිබෙනවා ගණිතය විෂය සමාර්ථයක් සමාර්ථ ලබාගෙන තිබීම මේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සඳහා සුදුසුකමක් විදියට, එය බුද්ධිමට්ටම මනින ඉහළ සාධකයක් විදියට ඒ රටවල් සලකලා තියෙනවා. එවැනි ගණයේ ශිෂ්‍යයන් ප්‍රමාණයකුත් මේ අතර ඉන්නවා. ඒක නිසා මේ පනතේ සඳහන් මූලික සුදුසුකම් සපුරා ඇද්දැයි යන්න පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තහවුරුවක් ලබාගෙන තමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාව අන්තර්ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙන්නේ. තුන්වෙනි කාරණය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍ය ශිෂ්‍යාවෙක් කුමන වසරේ අධ්‍යාපනය ලැබුවේ නමුත් අපි අන්තර්ග්‍රහණය කිරීමේදී ඒ වසරේ ශිෂ්‍යෙක් විදිහටම අන්තර්ග්‍රහණය කරන්නට කොතලාවල විශ්වවිද්‍යාලය බැඳිලා නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබපු අධ්‍යාපනය සහ සායනික පුහුණුව පිළිබඳව තක්සේරුවක් අරගෙන ඒ තක්සේරුවට ගැළපෙන මට්ටමට තමයි මොන වසරේ ශිෂ්‍යෙක්ද කියලා තීන්දු කරලා මේ අන්තර්ග්‍රහණය සිදු කිරීම කරනු ලබන්නේ. හතර වෙනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම සැක සංකා තිබෙන තත්ත්වයක් බවට අපි දැක්ක මාධ්‍ය සමහර උදවිය කතා කරනකොට, දැන් සයිටම් විශ්වවිද්‍යාලයේ උපාධිය පිරිනමපු ශිෂ්‍යෝ කණ්ඩායමකුත් මෙතන ඉන්නවා. වෛද්‍ය උපාධිය ඒ උදවිය අවසන් කරලා තියෙන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාලයට, කොතලාවල විශ්වවිද්‍යාලයට ඒ උදවිය අන්තර්ග්‍රහණය කිරීම තුළින් සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය අවසන් කිරීමේ හේතුව මතම ස්වංක්‍රීයව උපාධියක් ඒ උදවියට ලැබෙන්නේ නැහැ. ඒ උපාධිය අවසන් කරලා මේ සයිටම් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සායනික පුහුණුව සහ අධ්‍යාපනික මට්ටම පිළිබඳව තක්සේරුවක් ඒ විශ්වවිද්‍යාල විශේෂඥ කණ්ඩායමක් මගින් ලබාගෙන, කොහොම නමුත් සායනික පුහුණුවක් අධ්‍යාපන මට්ටම සපුරා නැතිනම් ඒ සපුරාලීමට කටයුතු කිරීමත්, සායනික පුහුණුවක් මීට වැඩිය පුළුල් සහගතව ඒ උදවියට වැඩි අද්දකින් ලබා ගන්න පුළුවන් සායනික පුහුණුවක් අනිවාර්ය වශයෙන් ලබා දීමටත් කටයුතු කරනවා. එතකොට මේ සායනික පුහුණුව සහ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස අවසන් කරන කණ්ඩායමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණයි KDU MBBS උපාධිය ලැබෙන්නේ. දැන් ඒ ආකාරයට තමයි මේ පනත් කිටුම්පතේ ප්‍රතිපාදන සකසලා තියෙන්නේ. එහෙත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් සමහර උදවියගේ සැක සංකාවක් පවතිනවා. අතීතයේ සිද්ධි පිළිබඳව එතුමල්ලට තිබෙන ඒ අත්දැකීම් නිසා වෙන්නට ඇති. දැන් මේ පනත සම්මත කරගෙන මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොතලාවල විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමෙන් පස්සෙත් සයිටම් වෛද්‍ය පීඨය තවදුරටත් ක්‍රියාත්මක වේදෝ කියලා බයක් තියෙනවා. ඒ පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා පවත්වලා තිනවා. ඊයේ දිනේ මමත් ඒ පිළිබඳව ඊට සහභාගී වුණා. ඒක නිසා අපි කාරක සභා අවස්ථාවේදී මේ පනත් කැටුම් පතට තව සංශෝධනයක් ඇතුල් කරනවා. මේ පනතේ සඳහන් සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමේ අවසන් වහාම සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලයක් ඔවුන්ට නොමැති බවට සහ ඒ නයින්ම ඒ සමගම ඒ වෛද්‍ය පීඨය නීතියෙන් අහෝසි තත්ත්වයකට පත්වෙනවයි කියන කාරණේ. ඒ අනුව ඒ සංශෝධනය මේ පනතට ඇතුල් කරාට පස්සේ කාටවත් සැක සංකාවක් තියාගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. මේ පනත මගින්ම ඒ ශිෂ්‍ය අන්තර්ග්‍රහණය කරලා හමාර වෙනවත් එක්ක එම ආයතනය වෛද්‍ය පීඨේ අහෝසි වෙනවා. ඒක නිසා අපිට ඔබතුමාලා ඒකට කැමතිනේ.
නමුත් ඇමතුමා, එහා සමගම විශ්වවිද්‍යාල පනතේ ඒ පිළිගැනීම අහෝසි වෙන්න ඕනේ. මොකද මේ පනතක එන්නේ KDU එකට විතරයි.
ඔව්, KDU එකට විතරයි.
KDU එකට ගෙනල්ලා සයිටම් එකේ වෛද්‍ය පීඨය අයින් කරලා කියලා වගන්තියක් දැම්මට විශ්වවිද්‍යාල පනතින් පිළි අරගෙන තියෙන වගන්තිය ඉවත් වෙන්නේ නැහැ.
ඒ
නිසා ඔබතුමා ඒකත් ගැසට් කරලා.
ඔව් නෑ, ඒක ගරු ඔබතුමා මතු කරපු එක හොඳයි, ස්තුතියි. ඒක ගරු මන්ත්‍රීතුමනි, විශ්වවිද්‍යාල පනතෙන් ඇමතිවරයාට දීලා තියෙන බලතලයක්. ඇමතිවරයා තමයි මේ බලතල ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ඇමතිවරයා බලතල ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ පනතක් මගින් වලක්වාලීමක් සිද්ධ වෙනවා මේ වගන්ති ඇතුළත් කිරීම තුළ. එතකොට ඒ සයිටම් කියන ආයතනය සම්බන්ධව බලතලයක් ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිවරයාට කොහොමවත් බලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වගන්තිය ඉදිරිපත් නොකලත් අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ශිෂ්‍යෝ අන්තර්ග්‍රහණය කරපු වහාම එය අවලංගු කිරීමේ ගැසට් පත්‍රය අපි නිකුත් කරනවා කියලා. නමුත් යම් යම් පාර්ශ්ව මේ පිළිබඳව සැකපල කරපු නිසා තමයි අපි මේ වගේ ප්‍රතිපාදනයක් හඳුන්වලා දුන්නේ. මින් ඉදිරියට සාමකාමීව මේ විශ්වවිද්‍යාල පද්ධතිය අපිට පවත්වාගෙන යන්න මුළු රටේම ජනතාවට අවශ්‍යතාවය තිබෙන නිසා. අද මම විශ්වාස කරනවා මේ සංශෝධනය අපි විශේෂ විධිදාන පනත් කෙටුම්පත අපි සකස් කළේ මීට අදාළ සියලුම පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා බොහොම සුහද මට්ටමින් මේ ප්‍රශ්නය निराකරණය කිරීම සඳහා සියලු පාර්ශ්වවලට තිබුණ අව්‍යාජ උනන්දුව නිසා ඇත්ත වශයෙන්ම කියනනම් ගරු කතානායකතුමනි අපිට දවස් දෙකක් වගේ කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් ගෙනල්ලා එකඟතාවයට ගේන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ පනත අපි ඉදිරිපත් කරා. මේ පනත් කෙටුම්පත්ත පිළිබඳව යම් කිසි බරපතල ගැටලුවක් තියෙනවා නම් මේක නීති විරෝධී බවක් තිබෙනවා නම් මෙය අභියෝගයට ලක් කරන්නත් අපේ ව්‍යවස්ථාව යටතේ ඕනම පාර්ශ්වකරුවෙකුට අයිතියක් තිබුණා. දවස් 7ක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙසමක් ඉදිරිපත් කරන්න. නමුත් කිසිදු පාර්ශ්වයක් මේ පනත අභියෝගයට ලක් කරේ නැහැ. ඒක නිසා තමයි අපිට ඉතා ඉක්මනට අද දිනේදී විවාදයට ගැනීමට හැකියාව තිබුණේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙද්දිත් මම කනගාටු වෙනවා ඇත්ත වශයෙන්ම. ඊයේ දිනේදීත් අද දිනේදීත් සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ පාර්ලිමේන්තු පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරමින් තමන්ගේ කාලය නාස්ති කරමින් මහජනතාවට ගමන් බිමන් යන්න තියෙන අවස්ථාවන් අවහිර කරමින් මේ පවතින තත්ත්වය පිළිබඳව ඇත වශයෙන්ම අපි කනගාටු විය යුතුයි. මොකද මේ පිළිබඳව විවේචන ඉල්ල කරපු සියලුම පාර්ශ්වයන් පිළිගත්තා. මේ සයිටම් ආයතනය ආරම්භ කරපු විදිය, ඒවැයි නීති පදනම, ඒ කුමක් වුවත් මේ සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාව දූ දරුවන්ගේ වරදින් වෙච්ච දෙයක් නෙවෙයි ඒක. මොකද ඒවා ආරම්භ කරපු රජයේ ආයතනවල අඩුපාඩුකම් තියෙන්නේ නැති, තීන්දුවල වැරදි තියෙන්නේ නැති, ඒ ආරම්භ කරපු ආයතනයේ වැරදි තිබෙන්නේ නැති. නමුත් රජයේ පිළිගත්ත උසස් අධ්‍යාපන ආයතනයකට සුදුසුකම් ලැබලා විශාල මුදලක් වියදම් කරලා දෙමව්පිය උපයෝප මුදල් වියදම් කරලා ඇතුල් වෙච්ච මේ දූ දරුවෝ සමහර අවුරුදු 7-8 අධ්‍යාපනයේ හමාර කරපු අය. ඉතින් ඒ දූ දරුවන්ගේ වරදක් නිසා නෙමෙයි මේ අකරතැබ්බයට මේ ශිෂ්‍යාවන්ට මුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ඒක නිසා සියලු පාර්ශ්වවල එකඟතාවයක් තිබුණා මේ ශිෂ්‍යාවන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා. එතකොට ගැටලුව තිබුණේ සාධාරණ ඉෂ්ට කරන ක්‍රමවේදය කුමක්ද කියලා. ඉතින් ඒක නිසා තමයි අපි සියලුම මේකට අදාළ සියලුම පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයට ආවේ. ඒ සියලු දෙනාගේ එකඟතාවය මත තමයි මේ ක්‍රමවේදය අපි හඳුන්වලා දුන්නේ. ඉතින් මම සතුටු වෙනවා මේකෙන් පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ වගේම විශ්වවිද්‍යාල ගුරු භවතුන්ට තම තමන්ගේ කටයුතු සාමකාමීව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව කාගේවත් තර්කයක් නැහැ. ඒව පවත්වාගෙන යාම පිළිබඳව හබයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව පමණයි. වෛද්‍ය උපාධිය පිළිබඳව පමණයි දැන්. මේ පිළිබඳව බොහෝ අය මතු කරන කාරණයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. රජයේ ප්‍රතිපත්තිය කලින් මම පැහැදිලි කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව රටේ මේ ශේෂ්ත්‍රයේ උගතුන්ගේ වියතුන්ගේ මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටේ ඇති කරන්නට ඕන. හැබැයි ඒ 100%ක්ම ප්‍රමිතියටකට අනුකූලව සිද්ධ විය යුතුයි කියන කාරණය තමයි පළවෙනි මතේ. දෙවැනි මතේ අපේ රටේ තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පැවැත්වුවට කමක් නැහැ. හැබැයි ඒවා ලාභ ලබන ආයතන නොවිය යුතුයි. නන් ප්‍රොෆිටබල් ඕර්ගනයිසේෂන්ස් can should get involved in the operation of the private medical faculties either maybe as a trust or as some other formation, but if it is a profitable organization that we should not permit for them to start and operate medical faculties. That is the second opinion expressed by most of the intellects, those who discuss on this subject. Then අපිට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් කොයිකද හොඳ කියන එක අපි රජයක් විදිහට තීන්දුවක් අරගෙන නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආංශික කාරක සභාව හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ වෙනම කාරක සභාවක් පත් කරලා වෙන්න පුළුවන් මේ පිළිබඳව දීර්ඝ කතිකාවතක් ඇති කරගෙන කොහොමද අපේ රටට ගැළපෙන ප්‍රතිපත්තිය කුමක්ද කියලා මේ සභාවේදී තීරණයක් ගන්න. ඒ අනුව
මං කැමති ඇමතුමාගෙන් පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපේ රටේ තිබුණු ප්‍රතිපත්තිය තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පීඨවන ප්‍රතිපත්තියක් රජයකට තිබුණේ නැහැ. ඒක එතකොට මේ සයිටම් එක මේකට ඇතුළත් වෙන්නේ කොහොමද? සයිටම් එක ආරම්භ කරන්නේ එහෙම ප්‍රතිපත්තියක් නැති කාලයක පහුගිය රජයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය යටතේ. ඒ එවකට හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා ඒ අදාළ පනත් වෙනස් කරලා ඒ පනත්වලට පටහැනිව තමයි සයිටම් එක ආරම්භ කරන්නේ. ඒක තමයි මේ අවුල. ඉතින් ඒගොල්ලෝ ආරම්භ කරපු අවුල ඒක ඔබතුමා පැහැදිලි කරනවා නම් හොඳයි. මොකද මේ ප්‍රතිපත්තිය අපි අද හිර වෙලා ඉන්නේ රජයක් හැටියට ඒ නිසා. මොකද අපි මේ ප්‍රතිපත්ති කැඩුවේ නැහැ.
ඔව් ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ගැන කතා කිරීම මම හිතාමතාම අඩු කරේ. ඒ ගැන කතා කරන්න ගියොත් බොහෝ දේවල් කියන්න සිද්ධ වෙනවා. දැන් අපේ රටේ පෞද්ගලික අධ්‍යාපන ප්‍රතිපත්තිය මීට පෙර තිබුණු රජවල් 80 ගණන් ඉඳලා පිළි අරන් තියෙනවා. පෞද්ගලික අධ්‍යාපන උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළි අරන් තියෙනවා. හැබැයි වෛද්‍ය උපාධිය සම්බන්ධව එහෙම දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. 2012 හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමා තමයි අදාළ නීතිය වෙනස් කිරීමක් කරලා, නමුත් ක්‍රමවේදය පිළිබඳව නීති රාමුවක් ඇති නොකරගෙන අවිධිමත් විදියට මේ ආයතනය ආරම්භ කරලා තියෙනවා. එක පැත්තකින් ඒ ඉදිරිපත් කරපු ඒ කාරණා උඩ මම හිතනවා වෛද්‍ය නෙවිල් ප්‍රනන්දු මහත්තයත් නොමග ගිහිල්ලා තියෙනවා. එතුමා විශ්වාස කරලා තියෙනවා සත්භාවයෙන් අපිට අවශ්‍ය නීති ප්‍රතිපත්තිය හදලායි තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා එතුමත් මෙතෙන්දී අසරණ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විශ්වාසය ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබලා යම් සහතිකයක් එතුමාට තියෙනවයි කියන විශ්වාසය පදනම් කරගෙන බිලියන ගාණක් ණයත් අරගෙන තමයි මේ වෛද්‍ය මේ සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කරලා වෛද්‍ය පීඨය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ සංසිද්ධිය තුළ එතුමත් විඳිතේ බවට පත් වෙලා තියෙනවා. සයිටම් ශිෂ්‍යොත් විඳිතේ බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ දෙමව්පියොත් විඳිතේ බවට පත් වෙලා තියෙනවා. ඒකට විරුද්ධව ප්‍රොටෙස්ට් කරපු උද්ඝෝෂණය කරපු මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම අද විඳිතයන්ගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුළු රටම විඳිත වෙලා තියෙනවා. මහජනතාවට පාර යන දෙන අයිතිය පවා මේකෙන් අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කාරණේ ඇත්තටම මෙච්චර දුරදිග ගෙනියන්නේ නැතුව විශ්වවිද්‍යාල ප්‍රජාවත් මීට වැඩිය නම්‍යශීලීව සාකච්ඡා කරලා කටයුතු කරා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. දැන් අදත් අපි මේ කාරණය පිළිබඳව සියලු දෙනාගේ කැමැත්ත ඇතිව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙද්දිත් අදත් ඊයේත් මේ පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණය කරනවා. මේ උද්ඝෝෂණය වල ප්‍රතිඵලයේ අවසානයේ මොකද්ද? මම ඊයේ බලන් හිටියා ඉතා වටිනා වැඩසටහනක්. මේ සිරස නාලිකාවේ අර මායිම කියන වැඩසටහනේ මම දැක්ක ජනමාධ්‍ය වේදීන් කීප දෙනෙක් හොඳ විග්‍රහයක් කරනවා. මේ මොකද්ද මේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ අද සිද්ධ වෙන්නේ? රටට මේකෙන් වෙන හානිය කුමක්ද කියන කාරණය පිළිබඳව හොඳ විග්‍රහයක් කරා. දැන් මේ කාරණය තුළ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙන්නේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියට විශ්වවිද්‍යාල උපාධියට තියෙන පිළිගැනීම එන්න අඩු වෙන තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ අතරතුර මේ තරඟකාරී පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධිවලට ලැබෙන උපාධිය රජයේ උපාධියට වැඩි ඉහළ පිළිගැනීමක් තියෙන තත්වයට විශේෂයෙන්ම පුජ්ජලිකංශය පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. දැනට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍යෝ 91,488ක් අධ්‍යාපනය ලබනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලවල 21,500ක් අධ්‍යාපනය ලබනවා. දැන් අද විශ්වවිද්‍යාල ඇතුලේ තිබෙන මේ හිරිහැර වද හිංසා මොනවාද නවක වදය මේ වගේ දේවල් නිසා සමහර දෙමව්පියෝ යමක්කමක් තියෙන දෙමව්පියෝ බොහෝ විට තමන්ගේ දුවෙක් දරුවෙක් මේ විශ්වවිද්‍යාලයට යවන්නේ නැතුව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවනවා. එහෙම නැත්නම් විදේශ රටවල් වල විශ්වවිද්‍යාලවලට යවනවා. ඒ හේතුව නිසා අපිට විදේශ විනිමය විශාල වශයෙන් අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම අපි මෙහි මේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කරගෙන යෑම තුළ අර බොරදියේ මාළු බාන වගේ අපි හැමතිතුමා දැන් මෙහි ඉන්නවා ඒජන්සි හැදිලා අර මැද පෙරදිග සේවයට අපේ උදවිය යවනවා වගේ මෙහි අද ඒජන්සි තියෙනවා. ඒ ඒජන්සි අද ශිෂ්‍ය එකතු කරනවා. නේපාලයට යවනවා, බංග්ලාදේශයට යවනවා. අපේ ඉතිහාසය අපි හිතුවේවත් නැහැ අපේ රටේ ළමයින්ට යන්න වෙයි කියලා වෛද්‍ය උපාධි ඉගෙන ගන්න ඒ වගේ රටවලට සංසාර දිවත්. නමුත් අද අපි ලැජ්ජ වෙන්න ඕන රටක් විදියට ජාතියක් විදියට ඒ රටවල් වල අධ්‍යාපනය අවතක්සේරු කරනවා නේ මම ඊට ඉහළ අධ්‍යාපන මට්ටමක් තිබිච්ච රටක් විදියට අපිට අද මේ වෛද්‍ය උපාධිය ගන්න යවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන්දියාවට, බංග්ලාදේශයට, නේපාලෙට 120යි 140යි එක ශිෂ්‍යයෙකුට වියදම් කරන්න දරන්න තියෙන සීමාවල්. දැන් මේ ඒජන්සි ආයතන මේ අතරතුරේ අපේ ශිෂ්‍ය එකතු කරනවා. බංග්ලාදේශයට, නේපාලෙට, ඉන්දියාවට යවනවා නම් මේ ඒජන්සි එකට එක ළමයෙක්ගෙන් හම්බෙනවා 105,000. එක ඒජන්සි එකට හම්බෙනවා එක ළමයෙක්ගෙන් 105,000. එතකොට යුරෝපීය විශ්වවිද්‍යාලයකට යවනවා නම් 110,000යි ඒජන්සි එකේ කමිෂන් එක. ඉතින් මේ පහුගිය කාලේ මේ උද්ඝෝෂණ වැඩි කරන්න, උද්ඝෝෂණවලට උත්තේජනය දෙන්න, ඔක්සිජන් සපයන්න ඒ ආයතනත් මුදල් පොම්ප කරා. ඒක අපි නොදන්නව නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම මේක දන්නවා. අපිට දන්නේ නැහනේ. ඔව්, දැන් ඒ මේ උද්ඝෝෂණ උග්‍ර කිරීමට බලපාපු කාරණා තමයි මම මේ කිව්වේ. දැන් මේ තුල අපේ රටේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාස 10කට වැඩි කාලයක් ඒ උදවියට අහිමි වුණා. උපාධියක් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යයෙකුට මාස 10ක් අවුරුද්දක් කියන එක මොනතරම් වටින කාල සීමාවක්ද? එතකොට විශ්වවිද්‍යාලවල අනිත් පීඨවල පවා අධ්‍යාපන කටයුතු මේ මගින් කඩකපල් වුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ ඉන්න කණ්ඩායම විශ්වවිද්‍යාලයට ඇතුල් කරන්න තව අවුරුද්දක් ප්‍රමාද වෙනවා. ඒක නිසා මේ ක්‍රියාදාමය තුළ අපේ රටේ අධ්‍යාපනීය ගුණාත්මකභාවයට වෙච්ච හානිය අපිට මුදලින් තක්සේරු කරන්න බෑ. ඒක මහා බරපතල හානියක්. විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂ්ත්‍රයටම බලපාපු අධ්‍යාපන ශේෂ්ත්‍රයම බිඳ වැටෙන්න සෑහෙන ප්‍රමාණයකට බලපාපු කාරණයක්. ඉතින් ඒක නිසා අපි මේ සංශෝධනය මගින් මේ දැවෙන ප්‍රශ්නය විසඳෙනවා වගේම වසර 3ක් තිස්සේ නොවිසඳ තිබුණ ප්‍රශ්නය විසඳෙනවා වගේම මින් ඉදිරියට මෙවැනි තත්වයක් ඇති නොවන විදියට කටයුතු කිරීමේ වගකීමත් මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා වෙත පැවරලා තියෙනවා. ඒක නිසා තමයි මම ගරුනියෝජ්‍ය කතානායකතුමනි සඳහන් කළේ මීට පෙර කොලිටි ඇෂුවරන්ස් ඇන් ඇක්‍රෙඩිටේෂන් බිල් කියනේ පනත අපි නුදුරේම මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලත් එක්ක සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකම අද මේ පනත් කෙටුම්පත ගරුනියෝජ්‍ය කතානායකතුමනි හරි සුවිශේෂ පනත් කෙටුම්පතක්. මං හිතන්නේ මේ වගේ දීර්ඝ අරගලයක් අවුරුදු ගාණක් තිස්සේ ඔඩුදුවලා කැකෑරමින් පැවතිලා අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විසඳුමක් ලබා ගත්ත පළවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඒ අනුව මේ දීර්ඝ ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදිහට සියලු පාර්ශවයේගේ ආශිර්වාද ඇතුව අපි මේ ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතා ඉදිරිපත් කරන අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ යුතුකමක් විදිහට තියෙනවා ඒ සියලු පාර්ශවයන්ටත් ස්තුතියක් කරන්න. විශේෂයෙන්ම මේ කර්තව්‍ය සාර්ථක කරගන්න අපිට අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම ලැබුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළේ නිලධාරීන්ගේ සහයෝගය අපිට පූර්ණ වශයෙන් ලැබුණා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස් ලැබුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ඒ නිලධාරීන් සියලු දෙනා මේ අපේ යෝජනාවට එකඟ වුණා. එහෙම එකඟ නොවුණා නම් මේ ශිෂ්‍යයන්ට මේ සහනය අපිට ලබා දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය, ආණ්ඩුවේ ගෞරවය, ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන ගමන්ම මේ පනත් කෙටුම්පත මේ ආකාරයට සකස් කරගෙන සාකච්ඡාවලට ඉදිරිපත් වෙලා සම්මුතියකට පැමිණීම වෙනුවෙන් විශේෂයෙන්ම ගරු නීතිපතිතුමා ඇතුළු එතුමන්ගේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදකතුමිය ඇතුළු එතුමියගේ නිලධාරීන්, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා, සාමාජිකයන් ඇතුළේ සියලු දෙනා අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරපු සංවිධානයක්. රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් වාසිකම් පිළිබඳව බරපතල වගකීමක් දරන ආයතනයක්. ඒ ආයතනයේ විදියට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබා දුන් සහයෝගය අපි අගය කරලා සලකමින් එතුමන්ලටත් අපේ ස්තුතිය පුද කරමින්, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් මේ පිළිබඳව අපිට දක්වපු සහයෝගය පිළිබඳවත් අපේ ස්තුතිය ප්‍රකාශ කරන අතරතුර මම මේ පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමතිතුමන්ලාගේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පනත සම්මත කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ස්තුතියි ගරු නියෝජ්‍ය
කතානායකතුමනි. Honorable Kodeeswaran, you have 15 minutes. He's speaking. Oh. ගරු වාසුදේව නානායක්කාර මන්තුමා, ඔබතුමාගේ පොයින්ට්
මොකද? ඉදිරිපත් කළ තියෙනවා මගේ නමින් මේ සංශෝධන තුනක්. ඒ සංශෝධන තුන ඔබතුමාගේ කතාවේ මම හිතුවා ඒ ගැන සඳහනක් කරાવી කියලා. ඒ ගැන
විශේෂයෙන්ම ඔබතුමාලා මම අපි පිළිබඳව ආංශික කාරක සභාවේදී ඊයේ දිනේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මම සඳහන් කරා දැන් මේ ප්‍රධානම වශයෙන් ඉදිරිපත් කළපු කාරණේ තමයි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් සයිටම් වෛද්‍ය පීඨයේ අහෝසිය. අපි මේ වනතට සංශෝධනයක් විදිහට ඒ වගන්තිය ඇතුළත් කරනවා. ඔබතුමාලට ඒක ලැබෙන්න සලස්සනවා. අනිත් කාරණේ තමයි වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම පිළිබඳව කාරණය. ඒක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක වෙනමම ස්වාධීන ආයතනයක්. දැන් මේ විශ්වවිද්‍යාලය කියන්නේ උපාධි ලබා දෙන ආයතනයක්. ඒ උපාධිය පිළිගන්නවද නැද්ද කියන කාරණය පිළිබඳව පූර්ණ බලය, අනන්‍ය බලය තියෙන්නේ වෛද්‍ය සභාවට. දැන් අපි නීතිඥවරුන් විදියට නීති උපාධි LLB සමත් වුණාට නීති විද්‍යාලයේ Council of Legal Education ඒ ආයතන තමයි තීන්දු කරන්නේ අපි මේ ගෙනියන උපාධි සාධකයේ පිළිගන්නවද නැද්ද කියන කාරණය. ඉතින් ඒ වගේ මේක ඇකඩමික් කොලිෆිකේෂන් එකක් අධ්‍යයන සුදුසුකමක් වෘත්තීය සුදුසුකමක් බවට එක පරිවර්තනය වෙන්නේ වෛද්‍ය සංගමයක පිළිගත්තම. එනිසා මේ පනතෙන් වෛද්‍ය සංගමයට තියෙන වෛද්‍ය සභාවට තියෙන ඒ අයිතියට ස්වාධීනභාවයට කිසිම බාධාවක් නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අවසානයේදී වෛද්‍ය සභාව තමයි තීරණය කරන්නේ ඔව්ව මේ වෘත්තියට ඇතුල් කරගන්නවද නැද්ද කියන කාරණය. ඒ පිළිබඳව අපි මැදිහත් කිරීමක් කරන්නේ අපේ වගකීම තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උපාධිය දක්වා මේ මේ දූදරුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න. දැනටත් වෛද්‍ය සභාව තමයි තීරණය කරන්නේ මොන සුදුසුකාන්තිය ඒ කියන්නේ මොන අවශ්‍ය උපාධිය කුමක්ද මොන විශ්වවිද්‍යාලවල උපාධිද අපි බාරගන්නේ මොන ඒවද ප්‍රතික්ෂේප කරන්නේ ඒ උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය පැවති මූලික සුදුසුකම් කුමක්ද ඒ සියලු කරුණු තීරණය කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒ නිසා මේ පනත මගින් එතුමන්ලාගේ බලතල කිසි ලෙසකින් සීමා කිරීමට බාධා කිරීමට ඉඩකඩක් නැහැ. ඒ පූර්ණ අයිතිය එතුමන්ලට තියෙනවා. අපි දැන් ඒ කාරණය තමයි අපි හරි මං හිතන්නේ ඒ කාරණය පිළිබඳ පැහැදිලිනේ.
බොහොම ස්තුති කරමු එතුමා. ගරු නරින් ජයතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය කාලයක් පුරා අපි මේ පාර්ලිමේන්තුවේ විශාල කාලයක් යෙදෙව්වා මේ සයිටම් අර්බුදය පිළිබඳව සාකච්ඡා කරන්නට. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඕනෑම විවාදයක් ආපු වෙලාවකදී අනෙත් මාතෘකා පසක තිබියදී මාතෘකාව බවට පත් වුණේ මේ සයිටම් ප්‍රශ්නය. ඒ වගේම රටේ මාධ්‍යවලත් ඉතා විශාල ඉඩකඩක් මේ ප්‍රශ්නය විසින් අරගෙන තිබුණා. දගරු ඇමතුමා කතා කරනකොට කිව්වා රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් නැහැ කියලා. නමුත් 1977 පස්සේ පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න උත්සාහ කරා හෝ පටන් ගත්තා. ඒක 1982 උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලෙදී අවස්ථා ගණනාවකදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටේ පිහිටවන්න උත්සාහ කරා. එහෙම උත්සාහ කළා 8 වර තමයි මේ සයිටම් කියන එක කොමාරි කළා වසර ගාණක් පවත්ව ගන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන් අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය රටේ ජනතාවත් එක්ක බැදිහත්වල කරපු අරගලවල ප්‍රතිඵලයක් හැටියට ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්නට අපේ රටේ නොහැකි වෙලා තිබෙනවා. එතැමතුමාම දන්නවා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇත්ත රටේ මත දෙකක් පවතිනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලට පක්ෂය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට පක්ෂය පවා සයිටම් ආයතනය සම්බන්ධයෙන් දරන්නේ ඊට වඩා වෙනස් ආකල්පයක්. සයිටම් ආයතනය ආරම්භ කරපු විදිහ, ඒට අවසර ගත්තු ආකාරය, එය සෞඛ්‍ය අමාත්‍යංශයට විවිධ බොරු ව්‍යාජ ලියුම් පෙන්වලා අනුමැතියන් ලබා ගත්ත ආකාරය, එය කඩුවෙල උසාවියට ඉදිරිපත් කරපු බොරු දිවුරුම් ප්‍රකාශ, ඒ සියල්ලගෙන් පෙන්නුම් කරනවා රටේ සාමාන්‍ය නීතිය සාමාන්‍ය පරිපාලන ව්‍යුහයත් කඩලා තමයි මේ ආයතනය පවත්වාගෙන ගියේ. සාමාන්‍යයෙන් අපේ රටේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් ආරම්භ කිරීමේදී අවසර ගත්තු විශේෂයෙන් වෛද්‍ය උපාධියක් ආයෝජන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ කියන ආයතන හතරම නොමග යවා හෝ ඔවුන් බයිපාස් කරලා ඇමතිවරයාගේ හිටපු ඇමතිවරයාගේ බලයත් පාවිච්චි කළා තමයි ඔවුන් මේ කටයුතු සිද්ධ කරේ. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වෛද්‍ය විද්‍යාලවලට යම් කැමැත්තක් තිබෙන අය වුණත් සයිටම් එක විසින් කරන මේ ක්‍රියාවලිය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමති ගරු ඇමතුමනි, මෙහි හිමිකරුවා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වින්දිතයෙක් නොවේ. ඔහු මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්. වරක එක්සත් ජාතික පක්ෂය ඔහුගේ පක්ෂාමාජිකත්වය අහෝසි කිරීම නිසා මන්ත්‍රීකම නැති වුණා. ඔහු වෛද්‍යවරයෙක්, ඔහු ව්‍යාපාරිකයෙක්, ඔහු මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නෙමෙයි ආරම්භ කරපු පළවෙනි ව්‍යාපාරය. ඔහුට වෙනත් ව්‍යාපාර තිබෙනවා. නිසා ඔහු රටේ නීතිය දන්න කෙනෙක් කියලා අපි හිතනවා. එහෙම කෙනෙක් අවුරුදු 8ක් තිස්සේ අපේ රටේ දරුවන් 800කට වැඩි ප්‍රමාණයක් රවටලා ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතතාවයකට පත් කරලා කරපු ක්‍රියාදාමයේදී ඔහු අහිංසකයෙක් වින්දිතයෙක් හැටියට නම් කළ පැත්තක තියන්න බෑ. මොකද ඔහු බරපතල වැරදි ගන්නාවක් සිද්ධ කරලා තිබුණා. ඇත්තටම අපේ රටේ දරුවන්ගේ යම් කෙනෙකුට උපාධියක් ගන්නට වෛද්‍යවරයෙක් වෙන්නට තිබෙන අවශ්‍යතාවයේ කැමැත්ත පාවිච්චි කරලා ඒ ව්‍යාපාරික අරමුණක යොදවලා ලාභ ලැබීම සහ ඒ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීම සම්බන්ධයෙන් ඔහුට පවතින නීතිකින් දඬුවම් කරන්න ඕනේ. ඔහුගෙන් ඒ මුදල් අය කරගන්න ඕනේ දරුවන්ට වෙච්ච හානිය. මේ ඇලෝසියස් වගේම වෙන ඇලෝසියස් පන්නේ වැඩක් තමයි ඔහු කළා තිබෙන්නේ. ඒ නිසා ඔහු වින්දිතෙක් හැටියට පත්ත කළා තියන්න බෑ. ඒ වගේම දැන් මේ අපි මේ පිටු දෙක තුනක 50 කෙටුම් පතකින් මේ යම් ආකාරයක විශ්සන උත්සාහ කරගත්තට ඇමතුමත් පිළිගත්තා. ටිකක් දිග්ගැස්සුණු අරගලයක් රටේ තිබුණා. විශේෂයෙන්ම අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයින් තමන්ට ලැබෙන උපාධිය පිළිබඳ ප්‍රශ්නයකට නෙවෙයි අනාගතයේ ඒ වෛද්‍ය පීඨවලින් උපාධිය ලබා ගැනීමට නියමිත අනාගත පරම්පරාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු නිසා මේ අරගලයේ මේ ආකාරයක ජයග්‍රහණයක් යම් ජයග්‍රහණ ලබාගෙන හැකියාව ලැබිලා තිබෙනවා. ඔවුන් තමන්ගේ දේශන අතරමඟ නතර කරගෙන තමන්ගේ සායනික පුහුණුවට යන්නේ නැතුව විභාගවලට ඉදිරිපත් වෙන්නේ නැතුව අකණ්ඩව අර අට්ටාලවල ඉඳිමින් කරපු අරගලයක ප්‍රතිඵලයක් මේකට හේතු වුණා. ඒ වගේම ඒ වෛද්‍ය ශිෂ්‍යෝ තනි කරන්නේ නැතුව අපේ රටේ විශ්වවිද්‍යාල අනෙක් ශිෂ්‍යයින් කඳුළු ගෑස් ජල ප්‍රහාරවලට පොලිස් බැටන් ප්‍රහාරවලට විටින් විට ලක් වෙමින් සිරගත වීම පොලිසිය හමුදාවේ ඔත්තු සේවා ගෙවල්ට රිංගීම් තර්ජනය කිරීම ඒ සියල්ල මැද අකණ්ඩව කරපු අරගලයක් තිබුණා. ඒ වගේම තමයි අපේ රටේ ඒ රජයේ වෛද්‍ය පීඨවල වෛශේෂඥ දෙමව්පියෝ වෙනද කවදාවත් නැති විදිහට ඒ දෙමව්පිය සංගම් හදාගෙන දිස්ත්‍රික්කවල මේ අරගලයට විශාල සහයක් ලබා දුන්නා. ඔවුන් දුතිබෙන්නට සමහර විට මේ අතරමං කෙලවරින් ඉඩකඩ තිබුණා. හැබැයි මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයත් සෞඛ්‍යත් ආරක්ෂා කිරීමේ අරමුණෙන් ඔවුන් මේ අරගලයේ හිටියා. ඒ වගේම රජයේ වෛද්‍යලාගේ සංගම සහ වෘත්තීය සමිතිය ඔවුනුත් මෙහිදී ඉතා විශාල කාර්යභාරයක් කරා. ඇමතිවරයා අගය කළා වගේම මේ සටන අතරමඟ නතර වෙන නොදී ඇදගෙන යාම සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න කැමති මේ වෙලාවේදී අපේ රටේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් ඔවුන් සාමාන්‍ය වෙනත් ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේදී තමන් ඉගෙන ගන්න ශිෂ්‍යයින් විසින් කරන අරගලය සාධාරණයි කියන පදනම මත අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සුරක්ෂිත වෙන්නට නම් මේ සයිටම් ආයතනයේ අහෝසි විය යුතුයි කියන දැඩි ස්ථාවරයේ ඉඳගෙන රටේ වෛද්‍ය පීඨ අටේම වෛද්‍ය පීඨවල ආචාර්ය සංගම් ඉතාම සාධනීය මැදිහත් වීමක් කරා. අපි හර්ෂයසල ඇමතුමත් දන්නවා ඔවුන්ගේ මැදිහත් වීම කොතරම් සාධනීයයිද කියලා. ඔවුන් මේ ප්‍රශ්නය සාර්ථක විසඳගන්න පැත්තට වවා ගන්න නෙමෙයි ගසා ගන්න නෙමෙයි මේ විසඳාගෙන ඒ දරුවන්ගේ අධ්‍යාපන ඉස්සරහට ගන්න පැත්තට තමයි කටයුතු කරමින් හිටියේ. ඒ වගේම ඊට සමාන්තරව සමහර සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ මේකෙදි කරපු කාර්යභාරය තුන නිසා මේ හැම දෙනාම යම් කිසි ආකාරයකට ආපු එකඟතාවයේ ප්‍රතිඵලයක් හැටියට අද අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා යම් තීන්දුවකට එළවෙන්නට. මේ තීන්දුවේ ගත්තොත් එහෙම මීට වඩා අපි හිතනවා මෙහි යම් යම් සංශෝධන එකතු වෙන්න විය යුතුයි කියලා අමතුම සමාජ සංශෝධන පිළිගත්තා. පළවෙනි එක තමයි දැන් මේ 50 කෙටුම්පතේ ඔබතුමා දක්වලා තියෙන විදිහට මේ 2009 සැප්තැම්බර් 15 ඉඳලා මේ 2017 මැයි 15 අතරතුර සයිටම් ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍යයින් අතරින් මූලික සුසුකම් ලබා ඇති ශිෂ්‍යයින්ට තමයි මේ KDU උපාධිය ලබා දෙන්නේ. දැන් මේ මූලික සුසුකම් විදිහට ඔබතුමාම විග්‍රහ කරලා තිබෙනවා අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව S3 සාමාර්ථය. S3 ගත්තොත් මේ අවම සුසුකම් වෙනවා. එහෙම නැත්නම් ඊට සමාන්තර විභාගවල රසායන විද්‍යාව ගණිතය ජීව විද්‍යාව විෂයන් සමත් වෙන්න ඕන කියලා. දැන් ගරු එමත්තුමනි ප්‍රශ්නේ තිබෙන්නේ මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමේදී ඕනෑම ආණ්ඩුවක් පැත්තෙන් එන ප්‍රධාන තර්කය තමයි අපොස උසස් පෙළ විභාගය වැනි ඉතාම තරංකාරී විභාගයකදී ලකුණක් දෙකක් අහිමි වන ඉසෙට් ස්කෝ එකේ දශමයක් දෙකක් අහිමි වන දරුවන්ට මුදල් වියදම් කරගෙන වෛද්‍යවරයෙක් වෙන අවස්ථාවක් තිබිය යුතුයි කියලා. මම හිතනවා අපේ ග්‍රේරෝ ඇමතුමත් අධ්‍යාපනයේ බාර ඇමතිවරු ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ඕකම කියලා තියෙනවා. හැබැයි මම තමුන්නාසරට පෙන්නුම් කරන්න කැමති දැන් මේ අපේ තරගකාරී උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාවේ රජයේ වෛද්‍ය පීඨවල ඇතුළත් වීම සඳහා 2015 අවුරුද්දේ ප්‍රතිඵල අනුව මොකද්ද අවම සුසුකම මං කිව්වොත් එහෙම A2B එක තමයි අපේ රටේ දිස්ත්‍රික්ක 6ක වෛද්‍ය පීඨවලට ඇතුළත් වීම සඳහා වෙච්ච අවම සුසුකම A2B එක මොනවද දිස්ත්‍රික්ක කොළඹ කළුතර මාතර හම්බන්තොට මඩකලපුව වවුනියාව කියන්නේ කොළඹත් A2B එකයි අවම ප්‍රවේශයේ වෛද්‍ය පීඨයට මඩකලපුවෙත් ඒ අවුරුද්දේ A2B එකයි. එතකොට ඔබතුමාට හිතා ගන්න පුළුවන් අපේ රටේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මේ දරුවන්ගේ තියෙන උනන්දුව තරඟකාරීත්වය සහ දක්ෂතාවය. ඊළඟට අවම සුදුසුකම A2 වන A1B2 වන දිස්ත්‍රික්ක ගම්පහ ගාල්ල රත්නපුර කෑගල්ල අනුරාධපුර පොළොන්නරුව අම්පාර යාපනය මන්නාරම බදුල්ල මන්නාරමෙත් ගම්පහ දිස්ත්‍රික්කේ A2 2015 අවම සුසුකම ත්‍රිකුණාමලේ A2C1 කිල්නොච්චියේ A1B1C1 මුලතිව්වල A1B1C1 ඒ කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි අපේ රජයේ වෛද්‍ය පීඨ ඇතුළත් වීම සඳහා 2015 අවුරුද්දේ අවම සූසුකම් බවට පත් වෙලා තිබෙන්නේ මේ ABC මුලතිව් සහ කිල්නොච්චියත්. ඒ අවුරුද්දේ අවම සූසුකම් උනේ මොන්රාගල B3යි. කියන්නේ B3ට වඩා ඉහළ B3 නෙවෙයි A2B1 දක්වා වෙච්ච අවම සූසුකමක් තමයි අපේ වෛද්‍ය පිට ඇතුළත් වෙන තිබුණේ. එතකොට එහෙම සුදුසුකම් තිබෙන අපේ රටේ මේ S3 අවම සුදුසුකම වීමේ සාධාරණේ මොකක්ද? දැන් මම බැලුවා ඒකේ මොකක් හෝ සාධාරණයක් තියෙනවද කියලා පහුගිය අවුරුද්දවල ඔබතුමා ළඟෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රවේශ සුදුසුකම් අනුව කොහෙද මේක තිබෙන්නේ? 2005-06 අධ්‍යයන වර්ෂයේ ඉඳලා 2015-16 අධ්‍යයන වර්ෂය දක්වා ගත්තට පස්සේ S3 විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙලා තියෙන වෛද්‍ය පීඨවලට 2009-10 අවුරුද්දේ විතරයි ඒ කිල්නොච්චියේ දරුවෙක්ගේ S3 තියෙනවා 2009-2010. ඒ හැර ඉතුරු සියලුම අවුරුදු 2015-16 ගත්තොත් එීම B2C1 ඒ දරුවා නුවරඑළියේ. ඒක නිසා දැන් මේ මූලික සුදුසුකම S3 කියන එක ඒකේ තර්කයක් නෑ. ඒ කියන්නේ මේ සංඛ්‍යාලය කියලා බැලුවට පස්සේ රජයේ වෛද්‍ය පිට ඇතුළත් වෙන තිබෙන්නේ දසමහික දෙක අඩුවක් නම් ඒක මේ S3 නෙවෙයි ඊට වඩා බොහෝ ඉහළයි. ඒ වගේම මේ ගණිතය සම්බන්ධ ප්‍රශ්නය මම ඔබතුමාට මේ වෙලාවේදී කියවන්න කැමතියි. රජයේ වෛද්‍ය පීඨ අටේම වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් විසින් ඔබතුමාටත් මේ ලිපිය නිකුත් කරලා ඇති. ඒ බොහොම පැහැදිලිව කියනවා මේ දරුවන්ගේ සූසුකම් මේ ඇතුළත් කරගන්න එක සූසුකම් වෙන්න ඕන කියලා. අඩුතරමේ C2S1වත් ඒ වෛද්‍ය පීඨ අටේ ආචාර්යරුන්ගේ ඉල්ලීම තමයි අඩුම තරමේ බේසික් ක්වොලිෆිකේෂන්ස් මීන්ස් මිනිමම් ඔෆ් 2Cs and 1Cs 1C grade as in chemistry physics and biology in the GCA level exam conducted by the examination department of the minister of education of sri lanka or an equivalent foreign qualification including equivalent qualification of students who have offered the subjects chemistry physics and biology eka nisa me e vaidyavaru wenna vaidya upadharin wenna ugannana aacharyavarunge illima thamai garu emathumani me ganithaya samathaya nemei ගණිතයේ සමත්තය වෙනුවට භෞතික විද්‍යාව සමත් දරුවන්ට මේ සුසුකම දෙන්න කියන එක. ඒ නිසා මම යෝජනා කරන්න කැමතියි නැවත සලකා බලන්න මෙන්න මේ මූලික සුසුකම කියන එක. මේකට අපි අතරේ ලොකු විවාදයක් තියෙනවා කාලයක් තිස්සේ ඉඳලා. නමුත් මේ S3 කියන එක කිසිම ආකාරයකින් සාධාරණීකරණය කරන්නට හෝ තර්කානුකූල දෙයක් නෙමෙයි කියලා මම කියන්නට කැමතියි. ඊළඟට දැන් මේ සයිටම් ආයතනයේ බඳවා ගැනීමේදී ඒ ආයතනය විසින් පළ කරපු දැන්වීම් වල තිබෙන සුසුකම් මොකද්ද? නෙවෙල් ප්‍රනාන්දු මහත්තයා මුදල් ගෙවලා පත්‍රවල දාපු ඇඩ්වර්ටයිස්මන්ට් වල තිබෙන්නේ මේ දරුවන්ගේ C2S1ක් එල්ලිලා. ඒ වගේම ඒවගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ප්‍රශ්න මතුවෙනකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන්වීමක් දාලා කියනවා වෛද්‍ය සභාව අනුමත කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නිර්දේශිත අවම අධ්‍යාපන සුසුකම් ඔබ සපුරා තිබේද අවම සුදුසුකම ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාන විෂයන් සඳහා සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාර්ථ එකක් එක්වර එක විභාගයකදී ලබා තිබීම එක විභාගය ඒ නිසා දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් කියනවා වෙන දේවලට යන්න එපා අපි පිළිගන්නේ නැහැ අපි පිළිගන්නේ සීදක S1 කියලා සයිටම් එකත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කියනවා උන්ට ඉල්ලන්නේ සීදක S1 කියලා එහෙම තිබියදී මේ S3 ගැනීම මොකද්ද මම දන්නවා සයිටම් එක ඇතුලේ ස්තුන්ඩඩු නම ඉන්නවා මට ඕනම් පෙන්නුම් කරන්න පුළුවන් ගරු ඇමතුමනි පළවෙනි කණ්ඩායම් වල මේ තියෙන්නේ කෝප්කාරක සභාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එව්වා ඒ ළමයින්ගේ අධ්‍යාපන සුසුකම් පළවෙනි කණ්ඩායමේ දේශීය ශිෂ්‍යයින් 16 දෙනෙක් අතරින් ඔය සීදක S එකට වඩා අඩු 3 දෙනෙක් ඉන්නවා මේක හැටියට දෙවෙනි කණ්ඩායමේ දේශීය ශිෂ්‍යයින්ගෙන් 37න් 13ක් ඉන්නවා. තුන්වෙනි කණ්ඩායමේ 14න් 3ක් ඉන්නවා. හතරවෙනි කණ්ඩායමේ 55න් 14ක් ඉන්නවා. දැන් පළවෙනිම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති කිරියල් ඇමතුමා උසස් අධ්‍යාපන ඇමතුමා ඉන්න වෙලාවේ. මම පාර්ලිමේන්තු ප්‍රශ්නයක් ඇහුවා. මට මතක 2016 අප්‍රේල් මාසේ වගේ. මේ සයිටම් එකට ඇතුළත් වෙලා ඉන්න ශිෂ්‍යයින්ගේ උසස් පෙළ හෝ ඊට සමාන්තර විභාග සූසුකම් මොකද්ද කියලා. එතකොට ඇමතුමා පාර්ලිමේන්තුවට කියනවා ඒ උත්තර සයිටම් ආයතන අපිට ලබා දෙන්නේ නැහැ කියලා. හොඳයි. අපි ඒක తాවකාලිකව පිළිගමු. දැන් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දැන් අනුයුක්ත කරන අන්තර්ග්‍රහණය කරන මේ සයිටම් ළමයින්ගේ සියලු අධ්‍යාපන සූසුකම් අනිත් අයට පරීක්ෂා කරන්න අවස්ථාවක් ලබා දෙන ආකාරයට ඒ කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර්ස් කවද් විභාග කරේ එක සැරේක විභාග ප්‍රතිඵල මොනවද ඒ සියල්ලත් එක්ක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා එතකොට මොකද මේක අමුතු අත්දැකීමක් නෙමෙයි මම දන්නවා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබුණු ශිෂ්‍යයින්ගේ සමස්ත ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ සභාගත කරා ඒ වගේම මේ ප්‍රතිඵලයත් සභාගත කරන්න එතකොට බලා ගන්න පුළුවන් මේ අයගේ සූසුකම් මොනවද කියලා ඒ වගේ මේක කිසිම සාධාරණයක් නැත්තේ ගරු ඇමතුමනි මේක ඇතුළේ ඉන්නවා මට මේ UGC එකෙන් එවපු සංඛ්‍යාලයක අනුව 0.058 ඉසෙඩ් අගයක් වෙන දරුවෙකුත් 0.058 මං කියේ දැන් 1.8 1.9 අරගෙනත් වෛද්‍ය පීඩේට යන්න බැරි අය ඉන්න අතරේ 0.05 ඉසෙඩ් අගේ ඉන අය ඉන්නවා 0.0744 0.0744 ඉසෙඩ් අගේ තියන අය ඉන්නවා හරිද කියන්නේ එකටත් වඩා අඩුයි එතකොට දැන් අපි සලකා බලන්න ඕනේ 180ක් හරි 100ක් හරි ගෙවලා අවුරුදු 5ක් 6ක් වෛද්‍ය උපාධියක් ලබා ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෛද්‍ය උපාධියක් ලබා ගන්න බැරි වීම නිසා එන පශ්චාත්තාපය පමණක්ද මේ මෙවැනි කෙනෙකුට උපාධියක් ලබා දීලා එළියට දැම්මර පස්සේ ඔහු ඇය වෛද්‍යවරයෙක් හැටියට සේවය කරනකොට ඒකෙන් සෞඛ්‍ය සේවාවට සහ සාමාන්‍ය ජනතාවට වෙනදී අපි සලකා බලන්නේ නැද්ද අපි සලකා බලන එකම කාරණේ මොකද මේ ඇත්තටම ගත්තොත් එහෙම අද මේ තීන්දුවට එහෙම සඳහා විශාල වශයෙන් බලපෑමක් වුණා අපි කාය කාගෙත් අර සයිටම් එක ඉගෙන ගන්න දරුවෝ ගැන තිබෙන අනුකම්පාව නේද අමතුමා කිව්වාගේම හැම පාර්ශ්වයක් වගේම රයිට් මේත් රටේ දරුවෝ ඔවුන්ටත් මොකක් හරි සාධාරණයක් වෙන්න ඕන කියලා හිතුවා හැබැයි සාධාරණයක් වුණ පමණින් ඒ කෙනෙකුට වෙන සාධාරණය රටේ බහුතර ජනතාවට අසාධාරණයක් වෙන්න බෑ ඒ නිසා තමයි ඒ කියන්නේ උසස් පෙළ අවම සූසුකමක් දාලා ඒ ප්‍රතිඵල තියෙන අය වෛද්‍ය පීඨයට අරගෙන වෛද්‍ය උපාධි ලබා දෙන කටයුතු කරන්නේ ඒ නිසාමයි මේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් මේ වෛද්‍ය පීඨ ආචාර්ය රූපවා කියන්නේ ඔවුන්ගේ අවම සූසුකම මීට වඩා වැඩි වෙන්න ඕන කියලා ඊළඟ කාරණේ තමයි දැන් මේ අයගේ පුහුණුව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමත් එක පිළිගන්නවා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 2015 සැප්තැම්බර් මාසේ  4 වෙනිදා කරපු නිරීක්ෂණයෙන් වෛද්‍ය සභාව බොහොම පැහැදිලිව වාර්තාවක් ඉදිරිපත් කරා the inspection team recommended that the SLMC does not recognize graduates who have completed the study program currently provided by the faculty of medicine SITEM ඒ කියන්නේ සයිට මේ මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සලකා බලන්නේ ඔවුන්ගේ සමස්ත පුහුණුව පිළිබඳව. ඒකට සායනික පුහුණුවත් අයිති. ඒ වගේම දේශනාගාර සිද්ධ වන දේශනත් අයිති. එනිසා දැන් මේ අයට උපාධියක් ප්‍රධානය කරන්නට කලින් උපාධිය ප්‍රධානය කරලා ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචි වෙන කලින් අපි හිතනවා සහ අපි විතරක් නෙමෙයි මේ වෛද්‍යපීඨ ආචාර්ය යෝජනා කරලා තිබෙනවා අඩුම තරමේ මේ සාමාන්‍ය රජයේ වෛද්‍යපීඨ ශිෂ්‍යෙක් ඉගෙන ගන්න මෙඩිසින් සර්ජරි පීඩියාට්‍රික් ජින් ඇන් ඔබ්ස් කියන ප්‍රධාන විෂයන් හතර අවුරුද්දක පුහුණුවක් මෙයාට ලබා දෙන්න. ඒ වගේම ඊට අමතරව අඩු තරමේ මාසයක් කමිටි මෙඩිසින් පුහුණුව ලබා දෙන්න කියලා. මොකද මේවා අත්‍යවශ්‍යයි. ඒසම මේ පුහුණුවත් නැතුව අපි නිකන් විභාගයට තියලා ඒක ඊට පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමයි තීන්දුව කරන්න කිව්වට හරියන්නේ නැහැ. වෛද්‍ය සභාව යම් කිසි ආයතනයක් පිළිගන්නේ එහි තිබෙන සායනික පුහුණුව සලකලා බලලා. ඒ නිසා මේ වෛද්‍යපීඨ ආචාර්ය සංගමයේ ඉල්ලා තිබෙන විදිහටම මේ අයට ප්‍රමාණවත් පුහුණුවක් ලබා දීමත් මේකට ඇතුළත් කරන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි දැන් මේ පළවෙනි කණ්ඩායම් තුන මේ සයිටම් ආයතනෙ. ඔවුන්ට දැන් සයිටම් ආයතන මගින් විභාගයක් තියලා තියෙනවා. ඔවුන් කියනවා තැන් තැන්වල ඉන්න ආචාර්යවරු ඇවිල්ලා තමයි අපි විභාගෙ තිබ්බේ කියලා. හැබැයි ඔවුන් විසින්ම ප්‍රශ්න පත්‍ර හදලා ඔවුන් විසින්ම පුනරීක්ෂණ පන්ති තියලා ඔවුන් විසින්ම විභාගෙ තියලා ඔවුන් විසින් පරීක්ෂා කරන විභාගයක්. මේක හරි අපූර්වයි නියෝජ්‍ය කතානායකතුමනි. සාමාන්‍යයෙන් මේ විභාගේ ප්‍රතිඵල හැටියට ගත්තොත් එහෙම ඒ ළමයින්ගේ 64කට 65කට පන්ති සාමාර්ථ තියෙනවා. ඒ කියන්නේ අපේ මේ රජයේ වෛද්‍ය පීඨවල ඒ ලෙවල් වලින් ඉහළම ලකුණු අරගෙන එන තැන්වලවත් සාමාන්‍යයෙන් පන්ති සාමාර්ථින 125 30ක් විතර. මේක 65ක් පන්ති සාමාර්ථ. ඒ විතරක් නේ මට එක විශේෂඥ වෛද්‍යවරයෙක් කිව්වා ඒක කණ්ඩායමක ළමා රෝග එනදා පීඩියාට්‍රික් විෂයට ඉහළ විශිෂ්ට සාමාර්ථ 8ක් තියෙනවලු. ඩිස්ටින්ෂන් 8ක්. ඒක කොහොමවත් තියෙන විදියක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සාමාන්‍යයෙන් කොළඹ වෛද්‍ය පීඨයේවත් එක බැච් එක එක විභාගයකදී ඩිස්ටින්ෂන් 8ක් එක විෂයකට එහෙම ඉන්නේ නෑ. සා ඔවුන් කියපු විභාගයක්. සා මේ විභාගයේ ප්‍රතිඵල මත මේ 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 තිබ්බ ප්‍රතිඵල මත ඒක සලකලා කේඩියෝ ග්‍රන්ථග්‍රහණය කරන්න බෑ. මොකද මේක ඒ විභාගය පිළිගත්තොත් ගරු යමතුමා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව්.
කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ඔබතුමා ඔය කිව්වට ඒ වලින් බී වලින් ගියයි කියලා කිව්වට මම ඔබතුමාට පෙන්නන්නම් පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ සාමාර්ථ ABC විදියට දෙන සාමාර්ථ 90 විශ්වවිද්‍යාලවලට අඩුම කියන්නේ අන්තිමටම පල්ලෙහැම්ම ගියපු ශිෂ්‍යෝ ලැබපු සුදුසුකම් මම ඔබතුමාට පෙන්නන්නම්. ඒක 90 2005 2006 වසරේදී B2 C1 2006 2007 වසරේදී B1 C2 2007 2008 වසරේදී C2 S1 2008 2009 වසරේදී C2 S1 2009 2010 S3
හරි මං කිව්වා ඒක.
ඔව්. ඊළඟට 2010 2011 C2 S1 2011 2012 C3 2011 2012 S1 C2 2012 2013 ඒ අවුරුද්ද දෙකක් තිබිලා තියෙනවා C2 S1 2012 2013 C3 2013 2014 C1 S2 මේ කියන්නේ 2013 2014 2014 2015 B1 B1 C1 ලංකාවේම 2016 2015 2016 C1 B2
ඉතින්
මේ අවුරුදු කාල තුන S3යි ගිහින් තියෙනවා.
ඔව් S3 ගිහිලා මම කියන්නේ හරි. ඔබතුමා හරි.
ඒකයි අනිත් කාරණේ තමයි මම ඔබතුමාට මේ ඔබතුමාගේ කරුණු පිළිබඳව අහබැක් කරනව නෙවෙයි. මේ ප්‍රශ්නේ දිගින් දිගටම සාකච්ඡා කරද්දී ඔබතුමාලා මේ සභාවට පැහැදිලිව කිව්වා මේකේ යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා කියන එක අපි පිළිගන්නවානේ. හැබැයි මේ ශිෂ්‍යයන්ට සාධාරණයක් කළ යුතුයි කියන මතය තමයි ඔබතුමාලා හැමදාම කිව්වේ. ඉතින් ඒ අනුව මීට වැඩිය මොකක්ද අපිට කරන්න පුළුවන් සාධාරණේ? ඒ කියපු සාධාරණේ තමයි අපි මේ කරන්නේ.
හොඳයි. දැන් ඔබතුමා කියපු ඒ දිස්ත්‍රික්ක මම කියන්නම්කෝ ඒක කොහෙන්ද කියලා. 2005 2006 අවම සූසුකම් තියෙන දිස්ත්‍රික්ක එක. 2005 2006 නුවරඑළිය, 2006 2007 නුවරඑළිය, 2007 2008 මුලතිව්, 2008 2009 කිල්නොච්චි, 2009 2010 කිල්නොච්චි, 2010 2011 මුලතිව්, 2010 11 12 ඕල් සිලබස් එකේ මුලතිව්, 2011 12 මාතලේ, 2012 13 මුලතිව්, 2012 13 මුලතිව්, 2013 14 මුලතිව්, 2013 14 මන්නාරම, 2014 15 මොන්රාගල, 2015 16 නුවරඑළිය. ඔව්.
මේ සයිටම් එක කොළඹ ළමයින්ට සීමා වෙච්ච එකක් නෙවෙයි.
ඒ කියන්නේ මේ S3 කියන එක ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාත් ඉදිරිපත් කරපු S3 කියන එකම ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ ගරු ඇමතුමා කිල්නොච්චි දිස්ත්‍රික්කේ 2009-10 අධ්‍යයන වර්ෂයේට යුද්ධය පවතිනකොට විදුලිය නැති කාලේ බෝම්බ පත්තු වෙනවා නේද? ගෙදර ඉන්න බෑ. එහෙම පාඩම් කරපු දරුවෙක්ගේ ප්‍රතිඵලය අරගෙන ඒ S3 අරගෙන මේ හිටපු අයට සාධාරණය කරනවා කියද ඔබතුමා කියන්නේ?
වෛද්‍ය අධ්‍යාපනයට උසස් ප්‍රමිතියක් ඕනේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඕන. කවුරු හරි විසින් නිර්මාණය කරපු මේ අර්බුදය කොහොමද නිම කරන්නේ කියන කාරණය පිළිබඳව
තමයි සම්පූර්ණ සහය දෙන්නේ.
අවධානය යොමු කරන්නේ. නැතු ඔබතුමාගේ මගේ තර්ක එකයි.
ප්‍රමිතිය ඕනේ. එක විනාඩියයි තියෙන්නේ ගරු මන්ත්‍රී.
ඇමතුමා මට තත්පරයක් දෙන්න.
ගරු විමල රත්නායක මන්ත්‍රීම.
දැන් ඇමතුමා ඔබතුමාගේ තර්කය මේ සයිටම් සිසුන්ට සාධාරණ ඉෂ්ට කිරීමනේ. සයිටම් සිසුන් බඳවාගනිද්දි නෙවි ප්‍රනාන්දු මැතිතුමා දුන්නු සහනවලට වඩා වැඩි සහන ඔබතුමා දෙන්න අවශ්‍යතාවයක් නැහැනේ වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතියත් රැකගන්න ඕන නිසා. දැන් මම මේ දැන් ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමාගේ කම්පියුටරේ ගන්න පුළුවන් සයිටම් වෙබ්සයිට් එකේ දැන් දාලා තියෙනක බලන්න මෙඩිකල් ෆැකල්ටි කියන එක යටතේ එන්ට්‍රි රික්වයර්මන්ට්ස් ඇඩ්මිෂන් ඊස් ඩන් අකෝඩින් ටු UGC ක්‍රයිටීරියා ඉන් ද බයෝලොජි සිස්ටම් qualifying subjects are biology chemistry and physics and mathematics from local gc advanced level low london advanced level international advanced level minimum results requirement is 2 credits and 1 simple pass
maybe
from above mentioned qualifying subjects
ඒක අපි පිළිගන්නවා.
එතකොට දැන් සයිටම් එකේ මේ
ප්‍රශ්නේ තියෙන්නේ
ඒක ඇමතුමා සයිටම් එකේම මේ ළමයි බැඳලා තියෙන්නේ නීති විරෝධී සයිටම් එකක් කියනවා. ඔයාට බැඳෙනවා නම් 2Cs and 1S තියෙන්න ඕනේ
කියලා. ඒක තමයි මම ඔබතුමාගේ මුලින් ඇහුවේ.
ඔබතුමා ඇයි සයිටම් ප්‍රශ්නෙට උත්තරයක් දෙන අවස්ථාවේදී ඒක S3 වල බස්සන්නේ? මොකද සමහර අය දැන් ලොකු බිල්ඩින් හදනවා පෞද්ගලික විශ්වවිද්‍යාල
බලන්න. මම බස්සපු කතාන්දරයක් මෙතන නෑ.
දැන් සමහර අය ඔබතුමා දන්නවා මුලිකොට ප්‍රදේශයේ විශාල බිල්ඩින් හදනවා පෞද්ගලික විශ්වවිද්‍යාල බලන්න. මේගොල්ලන්ගේ බිස්නස් වලට ඔබතුමා උදව් කරන්න යන අවශ්‍යතාවයක් නෑ.
ගරුක් නියෝජ්‍ය කතානායකතුමනි මං හිතනවා එතුමා හරියට තේරුම් ගනී කියලා. මේ සුදුසුකම් මම තීරණය කරපු එකක් නෙවෙයි. මේක මේ සයිටම් එකට අවශ්‍ය සුදුසුකම් ඒ ආයතනයේ තමයි තීරණය කරලා තියෙන්නේ. දැන් ඒ ආයතනය යම් පදනමක් මත ශිෂ්‍යෝ අරගෙන තියෙනවා නම් ඒ ශිෂ්‍යොන්ට යම් හේතුවක් නිසා ඒක ගෙනියන්න දැන් අපි අවස්ථාව නොදෙනවා නම් ඒ ශිෂ්‍යයන්ට සාධාරණයක් කරන්න කියන එක මේ හැමෝම ඉල්ලුවා. ඒ ශිෂ්‍යෝ ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් ඔක්කොම කියනවා සාධාරණයක් කරන්න ශිෂ්‍යයන්ට කියලා සාධාරණ මේකයි කියලා දුන්නා. ඉතින් ඒක ඉදිරිපත් කරාට පස්සේ කියනවා නෑ ඒක එහෙම නෙවෙයි මෙහෙම වෙන්න ඕනේ කියලා. එහෙමනම් ඒ කියන්නේ සයිටම් එකේ ශිෂ්‍යෝ භාගයක් කපා හරින අපිටද කියන්නේ? ඒක අපි විසින් කළ යුතු දෙයක්ද? රජයේ පිළිගත්ත සුදුසුකම තමයි S3 එදා. ඒ S3 තමයි අපි දාලා තියෙන්නේ. අපි හදපු නිර්ණායකයන් නෙමෙයි. රටේ පැවතිච්ච නිර්ණායකයන්.
ඔබතුමාට කාලෙන් නම් අවසానයි. එක විනාඩියක් දෙන්න.
විනාඩි දෙන්න. අපි බොහොම පැහැදිලි මම විනාඩිය අවසන් කරන්නම් මම එතුමා. බොහොම පැහැදිලිව කිව්වේ සයිටම් එක ඉල්ලලා තියෙන අවශ්‍යතාවය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් අවශ්‍යතාවය දෙකටම පරිබාහිරව ඊට වඩා අඩු අගයක් තමයි අඩු ඉල්ලීමක් තමයි මේක ඇතුළත් කරලා තියෙන්නේ කියන එක. ඒ වගේම මේ 900ක් විතර ශිෂ්‍යෝ අතරින් මම දන්න හැටියට 160ක් 170ක් තමයි මේ ඒ අවම සුසුකවක් නැතිව ඉන්නේ. එතකොට අපිට ඒ සියලු දෙනාගෙන සලකා බලන්න බෑ. මොකද ප්‍රශ්නේ ඒ එක ළමයකට වඩා අපි බලන්න ඕනේ මේ වෛද්‍ය උපාධි අරගෙන වෛද්‍යවරයෙක් හට එළියට ගිහිල්ලා සමස්ත ජනතාවකට සලකන්නේ. එතකොට ඒකට කවුද වගේ කියන්නේ කියන ප්‍රශ්නේ තිබෙනවා. ඒ වගේ නිසා මේ මගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ඊළඟ සංශෝධනය ඔබතුමා පිළිගත්ත ඒ කියන්නේ මේක අහෝසි කිරීම සඳහා වෙච්ච අවගන්තියක් අතුලත් කරන්න ඕන කියන එක. ඒ වගේම මට අවසාන කාර්ය හැට මට කියන්න තිබෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කලමනාකරන මේක තිබෙන්නේ දැන් විශ්වවිද්‍යාලයේ කලමනාකරන මණ්ඩලයක් තමයි තීරණය කරන්නේ උපාධිය ප්‍රදානය කිරීම සඳහා. දැන් මේ KDU එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළි අරගෙන තිබෙන නිසා ඔබතුමාගේ තර්කයකුත් තිබෙනවා විශේෂයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියක් අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ විශේෂ තත්ත්වයක් නිසාම මේ ප්‍රතිඵල සම්බන්ධ ප්‍රශ්නය, පුහුණුව සම්බන්ධ ප්‍රශ්නය, ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා මේ පනතට ඇතුළත් වෙනවා නම් විශ්වවිද්‍යාලයේ කලමනාකාරීත්ව මණ්ඩලයට මණ්ඩලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියට යටත්ව මේ උපාධිය පිරිනමනවා කියලා ඒක තවත් මේක ශක්තිමත් වෙනවා. ඒ යෝජනා ටිකත් කරේ මම නතර වෙනවා.
බොහොම ස්තුතියි.